was not a va-
Sri Lanka. Eki yadeshayak udesa pahan dura. Nav Sri Lanka spur sangvidhane.
Sri Lanka.
Sri Lanka.
Pasiri pasiri siri ni Sri Lanka.
Radio Sri Lanka presented by Spur New Zealand. සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7:25ට Planet FM 104.6 ගුවන් තරංගමාලා ඔස්සේ සහ www.planetaudio.org.nz වෙබ් අඩවිය ඔස්සේ නව ශ්‍රී ලංකා ස්පර් සංවිධානය සජීවීව තිළිණ කරන සී සර ලංකා ගුවන් විදුලි වැඩසටහනට සවන් දීමට සූදානම් වී සිටින ඔබ සියලු දෙනාම අපි ඉතා ආදරයෙන් පිළිගන්නවා.
දෑබ රසනිනි අද සුපුරුදු පරිදි අපි ඕක්ලන් නුවර ගුවන් මැදිරියේ සිට ඔබ හමු වෙනවා සුපුරුදු පරිදිම සී සර ලංකා සජීවි ගුවන් විදුලි වැඩසටහන ස්පර් නිව්සීලන්ඩ් සංවිධානය මගින් ඔබ වෙත ඉදිරිපත් කරන්නේ අද ජූලි මාස 3 වෙනි සිකුරාදා අවුරුද්දෙන් භාගයක්ම කොරෝනා වලින් ගෙවිලා ගියා. ජූලි මාසෙටත් පැමිණලා තිබෙනවා. දරුවන්ගේ පාසල් නිවාඩුවත් පටන් අරන්. දරුවන්ගේ අධ්‍යාපනයේ පැත්තෙන් බලපුවම ඔවුන් කරපු දෙයක් නෑ වගේ මේ අවුරුද්දට. ඒ වුණත් අපි සුපුරුදු වැඩසටහනින් ඔබ වෙත අදත් ගෙනියන්නේ ලංකාවේ මේ දිනවල බුරබුරා නැගෙන ප්‍රශ්න කීපයක් අතරින් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ අරගෙන තව ගීත සමූහයකුත් සමග. ඉතින් අපි සමග කතිකාවකේ දෙන්නයි අපි සැම ඔබ සැමට ආරාධනය කර සිටිනවා. කතිකාවත් කිරීම කතාබස් කිරීම කෝකටත් හොඳ කාරණයක්. අදහස් හුමාරු කර ගැනීම මේ දිනවල විය යුතුම දෙයක් කියලායි මම හිතන්නේ. අපි අතර ඉන්නවා විද්වතුන්, අපි අතර ඉන්නවා ආර්ථ ශාස්ත්‍රඥයින්, අපි අතර ඉන්නවා තවත් දේශීය හා දේශපාලනීය අතින් වැදගත් තොරතුරු කියන්න පුළුවන් අය කීප දෙනෙක්. අපි ඔවුන්ට ආරාධනය කරනවා විවෘතව අපි සමග එක්වී අපේ කතිකාවට සහභාගී වෙන්න කියලා. දැන් මේ අතර අද දවසේ වැඩසටහන ටිකක් සංයුක්ත වේයි කියලා මට හිතෙනවා. කාටවත් කතා කරන්න ඉඩක් තියාගෙන අපිත් කතා කරමු කියලයි මම මගේ සුපුරුදු නිෂ්පාදක නිරංජන්ට කිව්වේ. නිරංජන් දැන් සූදානම් අපි සමග කතා බහේ යෙදෙන්න. නිරංජන් අද දිගහැරුම?
ඔව් දයවරසන්නනි. සුපුරුදු විදියට මමත් රුවනුත් අද මැදිරිය සිට ඔබ හමු වෙනවා තවත් සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනක් තුලින්. ඉතින් ජූලි මාසේ 4 වෙනි සිකුරාදා අවුරුද්දෙන් මාස භාගයක් ගිවිලා ගිලා දන්නේම නැතුව මංගිතන මාස හතරක් හතර පහම වගේ මං හිතන්නේ ගෙවුනේ මේ කොරෝනා තාමත් ඉවර නැති මේ වසංගතය වෙනුවෙන්. ඉතින් ඒ කියලා අපිට අපේ ජීවිත අතරමඟ නවත්තලා දාන විදියක් නැහැ. අපි එහෙම බ්ලොක් ඩවුන් පීරියඩ් එකකට ගිහිල්ලා හිටියා. නමුත් ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මං හිතන්නේ අපි දැන් ඒකට පුරුදු වෙලා මේ ජීවිතේ කොවිඩ් එකත් අපේ ජීවිතේ කොටසක් කියලා හිතාගෙන මං හිතන්නේ අපි මේ ගමන අපේ ජීවන ගමන කරගෙන යන්න තමයි දැන් මේ සූදානම් වෙලා තියෙන්නේ. ජීවිතය කියන්නේ ඕක තමයි. කාලෙන් කාලෙට අපි නොහිතන නොපතන විදියට එක එක දේවල් අපේ ජීවිතවලට එනවා. අපි බලාපොරොත්තු නොවන විදියට සමහරක් වෙලාවට බලාපොරොත්තු වෙන දේවල් අපිට එන්නේ නැහැ. බලාපොරොත්තු නොවන දේවල් තමයි අපි බලාපොරොත්තු තියාගෙන ඉන්න දේවල්ට වඩා අපේ ජීවිතවලට ගොඩාක්ම අපිට ඇටැක් කරන්නේ. ඒ කියන්නේ අපි අභියෝගයට අභියෝගයටපත් කරන්නේ. කෙසේ වෙතත් මං හිතන්නේ අපිට ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්න මේ කොවිඩ් තුලින් තාමත් ඉගෙන ගන්නමින් පවතිනවා. තාම ඉවර නෑ. දැන් දෙවෙනි රැල්ලකුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් හිතාගෙන ඉන්න තරමට මං හිතන්නේ නෑ මේක ඉක්මනට ඉවර වෙන පාටක් පේන්න තියෙනවා කියලා. මං හිතන්නේ අපේ රටවලට වැඩිය අපි මේ දූපත් රටවල් වලට වඩා මං හිතන්නේ එකට බැඳී තියෙන දේශ සීමාවලින් වින්මන රටවල් අතර මේ ප්‍රශ්නය ගොඩාක් දුරට බලපාලා තියෙනවා. මොකද ඒක සංක්‍රමණය වැඩි වෙලා තියෙන මේගොල්ලන්ගේ. ඒ සංක්‍රමණය වැඩි වෙන්න හේතුව මේ දේශ සීමා අතරට ගමන් කරන්න පුළුවන්කමක් තියෙන නිසා.
දෙවෙනි රැල්ල ඇවිල්ලා තියෙන්නේ නවසීලන්තයට කියලා නම් මම හිතන්නේ
නැහැ. නෑ අපිට එහෙම රැල්ලක් ඇවිල්ලා නැහැ. මං හිතන්නේ ලෝකයන් රටවල එක මං කිව්වේ. ඉතින් මේ ඔක්කොම අපේ ජීවිතේ කොටස් කාර්ය බාට දැන් පත් වෙලා තියෙන. කොවිඩ් එක අපේ ජීවිතේ අංගයක් බාටපත් වෙලා අපි ජීවිතය කරගෙන යනවා. ඒකමයි කියන විමසිලුවත් වෙනවා මොකද වෙන්නේ කියලා. අලුතෙන් අය හම්බෙනවද එහෙම කියලා ඉවරලා. මම හිතන්නේ ලංකාවේ දවස් 60 ගානකට පස්සේ රෝගියෙක් හම්බෙලා තිනු කොළඹින්. නිරෝධාන මධ්‍යස්ථානයක හිටපු කෙනෙක් මං හිතන්නේ. එයා මේ වෙන රටක ඉඳලා නැවකින් ඇවිල්ලා බැහැලා තියෙන ගාල්ලට එහෙම ඇවිල්ලා මේ මං දැන් මේ ඉන්න පැය ගානකට කලින් මට එක දැනගන්න හම්බුනේ. ඉතින් අවුරුදු දවස් 60 ගානකට පස්සේ තමයි කොළඹින් හම්බෙලා තියෙන්නේ රෝගියා. ඉතින් තත්ත්වය අපි ලේසින් ගන්න හොඳ නැහැ අත්‍තරම. ඒ කියන්නේ
දවස් 60 ගාන ලංකාවට ඇවිල්ලා දවස් 60 ගානක්
නැහැ. නෑ, ඒ කියන්නේ කොළඹින් අවුවෙලා තියෙන දවස් 60 ගානකට පස්සේ රෝගියෙක් අවුවෙලා තියෙනවා කොළඹින්. ඉතින් ඒක තමයි කියන්නේ මේකේ, ඒ කියන්නේ ඉවරයක් නැහැ. මේක කොයි වෙලේ කොයි මොහොතේ පටන් ගනීද කියලා ඉවර මේ ඉවර වෙන දෙයක්ද කියලා අපි දන්නේ නැහැ අත්‍තරම. ගොඩක් තැන්වල දෙවෙනි රැල්ල පටන් ගන්න තියෙනවා. චීනයේ, ඇමරිකාවේ, ඇමරිකාවේ දැන් ඇරපු
ඕස්ට්‍රේලියාවේ,
මේ ඕස්ට්‍රේලියාවේ දැන් මෙල්බන් ඉතමත් මේ දරුණු තත්ත්වයක තියෙන්නේ. මෙල්බන් වලට මෙහින් යන ගුවන් යානත් නවත්තලා තියෙන්නේ. මම හිතන්නේ ඔබ දන්නව ඇති ඒ ගැන. ඒකම ඇමරිකාව ආපහු මේ දෙවෙනි රැල්ල හින්දා ෆ්ලොරිඩා, නිව්යෝර්ක්, නිව්ජර්සි වගේ ඒවල තියෙන පබ්ස් මූදු මේ බීච් එක හැම බහලා තියෙනවා. ඉතින් මේ ගොඩක් දේවල් තියෙනවා. ඒ කියන්නේ සමහරු මේවලට ඉතින් එක එක නාට එක එක විදියට එක එක දේවල් දකින්න විදියට කියන පුළුවන් රටවල් පාලනය කරන මිනිස්සුන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. මම හිතන්නේ ඇමරිකාව ගොඩක් වරද්දගත්තයි කියලා මේක තුලින් මට දැනෙන විදිය මං හංගන විදිය මම මේ කියන්නේ. ඔබ ඊට වඩා වෙනත් ආකල්පයක් දන්නවා ඇති. කෙසේ වෙතත් මං හිතන්නේ ඇමරිකාව ඉක්මන් වුණා වැඩි කියලා. දැන් ඒගොල්ලන්ගේ ඡන්දෙකුත් එනවා නොවැම්බර් මාසේ වෙනකොට. ලංකාවේ ඡන්දයක් තියෙනවා අගෝස්තු මාසේ වෙනකොට. ඉතින් මේවා සමහරක් දේවල් අපි දන්නේ නැහැ මේවා මොන විදියට ක්‍රියාත්මක වෙනවද කියලා. අපිට තියෙන්නේ මාධ්‍යයෙන් එන දේ දැනගෙන, මාධ්‍යයෙන් දිහා බලාගෙන, මාධ්‍යයෙන් ගත යුත්තක් අරගෙන අපි දේවල් තීරුම් බේරුම් අරගෙන ජීවත් වෙන එක තමයි තියෙන්නේ. ඉතින් මේ තොරතුරු බිඳ සමගින් අපි මං හිතන්නේ අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඉතාමත් වැදගත් කරුණු කාරණා කීපයක් ගැන. මේ දවස්වල රට තුළ රට ආක්‍රමණය කරගෙන තියෙන විශේෂිත වූ කාරණා කීපයක් පිළිබඳව ඊට මත්තෙන් සැමදාමත් අපි අපේ මගේ වැඩසටහනෙන් මා මෙලොවට දායාද කර මගේ දයාබර මෑණියම් පුද සත්කාර කරනා වගේම ඔබගේ මෑණිවරුන් පුද සත්කාරයෙන් පිළි අරගන්න අපේ සියලුම මෑණිවරුන් වෙනුවෙන් මේ ගීතයට සවන් දෙමු. මම මේ ගීතය විශේෂයෙන්ම තෝරගත්තේ තවත් ගුණානුස්මරණ වැඩසටහන ගුණානුස්මරණයක් සිහිපත් කරන ඕන හින්දා එච්.ආර්. ජෝතිපාලයන් අපේ අතරින් අපෙන් සදහටම සමු අරගෙන 1986 ජූලි 7 සමුගත්තේ. තව දවස් 4කින් මම හිතන්නේ අවුරුදු 20 පහක් වෙනවා නේද 24ක් 24ක් වෙනවා අවුරුදු 24ක් වෙනවා එතුමා පෙන් සමවර්ගෙන එතුමාටත් උපහාරයක් වෙනස තමයි මම මේ ගීතය තෝරාගත්තේ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අම්මා ගැන කියන ගීතය අපි එනම් ගීතයට සවන් දෙමු
අපිට ඇති එකම වස්තුව කවදාක්වත් නොනිවෙන වස්තුව අහිමි නොවන වස්තුව ඒ අපේ ආදර අම්මා දරුවෙකු ගැන කොහොම කිව්වත් ඒ අම්මා ගැන අම්මා දරුවට කොහොමත් ආදරේ ඒ අම්මා ගැන අපි කවදා කොහොම කිව්වත් ඒත් මදි නිරංජන් අපි මං හිතන්නේ ඔයා මට මතක් කරුවා මුලදී මතක් කරන්න කියලා නවසීලන්තයේ තිබෙනවා බොහොම ක්‍රියාකාරී සංවිධානයක් ලංකාව වෙනුවෙන් වැඩ කරන එහි ඉන්නේ බොහොම ප්‍රබුද්ධ
විද්‍යාර්ථීන්
කීප දෙනෙක් ඉන්නවා ඒක තමයි පේරාදෙනි ඇලුම්නි සංවිධානය මම වැරදි නැයි කියන වැරදි කරන්න ඇලුම්නි සංවිධානය
ඇලුම්නි ඇසෝෂියේෂන් ඔෆ් යුනිවර්සිටි ඔෆ් පේරාදෙනි නිව් සීලන්ඩ් චැප්ටර් ඉන්කෝපරේටඩ්
අනේ ඒකේ කීප දෙනෙක් එකතු වෙලා බොහොම හොඳ වැඩක් කරලා තියෙනවා කීප දෙනෙක් නේ මුකක් හැම දෙනාම
වගේ හැම දෙනාම ඒක නව ශ්‍රී ලංකා වාසීන් ඒගොල්ලෝ තමයි මූලික අරගෙන මේක කරලා තියෙන්නේ ශ්‍රී ලංකා වාසී නවසීලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකා වාසී හැමෝම වගේ ඒකට සහයෝගය දීලා තියෙන ගොඩක් අය ඒක දැනගත්ත අය මේ ඒක කළා තින්නේ රුවන් ඒගොල්ලෝ මේ කියන්නේ දුරස්ත පාලකයක් මගින් දුරස්තව ඉඳගෙන patient ව monitor කරන්න පුළුවන් රොබෝ කෙනෙක්.
ඒ කියන්නේ COVID වලට සම්බන්ධ
COVID සම්බන්ධ දාය දීලා තියෙන COVID hinda අපිට කිට්ටුවට යන්න බැරිකම තියෙන මේ මේ
nurses ලට
වෛද්‍යවරුන්ට ආරක්ෂා පිණිස ඒක ඒගොල්ලෝ කළා තියෙන්නේ මං හිතන්නේ 500,000 rupees වගේ වියදම් කළා තියෙනවා මේ වෙනුවෙන් ඒක කරන්න. ඒක ඒක ටැග් කළා දීලා තියෙන්නේ මේ National Hospital එකට කැන්ඩි. ඉතින් ඒකේ මට පොඩි මේකක් කියලා තියෙනවා මේ මම ඒක කියවන්නම්. Our association fully supported the effort of students and staff, the faculty of engineering of Peradeniya University in combating the COVID-19 virus in Sri Lanka. With our sponsorship of nearly 500,000 rupees, they were able to design and fabricate a mobile robot platform for remotely monitoring COVID-19 patients. This machine was officially handed over to the National Hospital in Kandy on May 28th. තමයි බාර දීලා තියෙන්නේ. ඉතින් අපි ඇත්තටම ඉතාමත් උන්ට මේ අපේ ගෞරවය පුද කරන මේ අවස්ථාවේදී ඒ කියන්නේ අවශ්‍ය දෙයක් අවශ්‍ය මොහොතක
ශ්‍රී ලාංකිකයේ
විදියට
ඒ කියන්නේ සියක නිෂ්පාදනයක්.
ඔව් ඒ කියන්නේ මේක කියන්නේ අර මොකද්ද කියන්නේ අපි කියන්නේ pain back time කියන්නේ අර අපි කෘතගුණ සලකනවා කියලා අපි ඉගෙන ගත්ත දෙයින් ඒකෙන් අපි දෙයක් කළා අපේ රටට ඒකෙන් ආපහු දෙනවා කියන එක මම හිතන්නේ ගොඩාක් රටවල් වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ වගේ දේවල් කරලා තියෙනවා. ඒ හෑන්ඩ් ඕවර් එක ගැන පොඩි ක්ලිප් එකක් තියෙනවා මේ
කොහොමත් මේ විද්‍යාර්ථීන් කරලා තියෙන නියම කාර්තව්‍යයක් ලංකාව වෙනුවෙන්.
අපි මේ ඔබේ කරපු දේ ක්‍රියාවලිය ගැන අපි තාමත් අගය කරනවා ඇත්තරම. අපි පොඩ්ඩක් ඒකට සම්බන්ධ වෙමු.
කොවිඩ් ආසාදිත රෝගීන්ගේ හා ආසාදිත නොවන සියලුම රෝගීන්ගේ දත්ත හා ඔවුන්ට අවශ්‍ය ආහාර බෙහෙත් වර්ග ආදී සියලුම කටයුතු සාර්ථකව කළ හැකි රෝපෝ යන්ත්‍රයක් ලබා දීම අද මහනුවර ජාතික රෝහලේදී සිදු කරනවා. මෙය පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව හා ආදිශිෂ්‍ය විද්‍යාර්ථීන්ගේ නවසීලන්ත එකමුතු විසින් නිෂ්පාදනය කර තිබෙනවා.
ඉතින් ඒක බාර දීපු අවස්ථාව මේ මොහොත තමයි න්ියුස් වලට කියුව එක තමයි මේ මම ඔබට හෙනසැස්වේ.
අපි ස්පර් සංවිධානයේ විසින් වශයෙන් කාර්ය මණ්ඩලයේද මුළු ස්පර් සංවිධානයේද ඔබ සැමට ස්තුතිවන්ත වෙනවා ඒ කෘතගුණ සැලකීම ගැන.
න්ියුස් අපිට ලොකු ආඩම්බරයක් ඇත්තටම.
පෙරාදෙණිය ඇලුම්නි සියලුම සමාජිකාවන්ට අපේ ස්තුතිය ප්‍රණාමය.
ඔරුවන් ඔබ මේ සම්බන්ධයෙන් සිටින්නේ නවසීලන්ත ස්පර් සංවිධානය ඔබ වෙත ගෙනෙන සීසර් ලංකා ගුවන් විදුලි වැඩසටහනට ඔබට පුළුවන් අපි සමග සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා නම් 81.5 81.0 81.5 81.0 අපේ මැදිරිය දුරකථනය. මම ඊගාව වැඩසටහනට පටන් ගන්න කලින් රුවන් පොඩි දෙයක් මතක් කරන්න ඕන. සංවේදී දෙයක්, සංවේදී ජනක දෙයක්. ඔබට මතක ඇති සිබිල් වෙත්තසිංහ නැන්ද?
අපි පොඩි කාලේ ඉඳලම දැක්ක නේද ලංකදීප
පත්‍රේ මංගා ගොඩාක් පොත් තිබ්බ සිබිල් වෙත්තසිංහ නැන්දගේ. ඇත්තටම ඉස්කෝල යන දවස්වල අම්මගේ ඉස්කෝලට එනවා මේ පොත් අරගෙන මිනිස්සෙක්. අම්මගේ ආවන් පස්සේ ওই සිබිල් වෙත්තසිංහ මේ නැන්දගේ පොත් තමයි මම හැමදාම ඉල්ලගන්නේ අම්මගෙන් අරන් දෙන්න කියලා වෙලා. ඒ මංගා ගොඩාක් පොත් තිබ්බ ඒවා. මේ එතුමියා අවුරුදු 93ක් ආයු වළඳලා පෙරේදා අපි අතරින් විය වුණා. මම දන්නේ ශ්‍රී ලාංකේ විතරනේ ලෝකය වෙනුනේ ලෝක ළමා පරපුර වෙනුනේ. ඉතාමත් අනගිග අනබවණීය අග්‍රගණ්‍ය සේවයක් කරපු මේ කෘතහස්ත කාන්තාවක් අපි ഇതുමියට අපේ ආගමේ හැටියෙ නිවන්සුවත් ඔබ ආදරණ විදිහට. ඒ
ഇതുමියගේ කෘතීන් ජාත්‍යන්තර වශයෙන් ඉතාම වෙනස් ආරයකට ලංකාවට උචිත පිළිවෙලට ලංකාවේ වෙනම විදියක මේ චිත්‍ර ආකෘතියක්
කරන්න මට මතකයි එක පොතක් ජපනිස් වල ට්‍රාන්ස්ලේට් කළා. මට ඒ කෘතිය නම් මතක නෑ. ට්‍රාන්ස්ලේට් කළා ඒක මේ ජපන් වල මේ ළමයින්ට ගන්න අනිවාර්ය පොතක් බඩපත් වුණා ඒක. මේ
කතන්දර
පොත. ඕකත් නෑ කතන්දර පොතක්. ඕක කතන්දර කුකුල් කොටුවද මොකක් තුන්නම් පොත මට ඇත්තට මතක නෑ ඒක. ඉතින් එතුමිය අපෙන් යා විය වුණා මේ අවුරුදු 93ක් සෑහෙන සේවයක් කළා අපේ ශ්‍රී ලංකාවටත් ලෝක ප්‍රජාවටත්. අපි එතුමියට නිවන් සුව පතමු. හරි අසන්නනේ අපි මීළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ MCC එක. මේ මෙල්බන් ක්‍රිකට් ග්‍රවුන්් එක නෙවෙයි එම්සීජී නේක මේක එම්සීසී මොකද රුවන් පටලවාගෙන තිබ්බ මං කිව්වා පොඩ්ඩක් ලෑස්ති වෙන්න කියලා එම්සීසී එක ගැන කතා කරන්න කියලා මෙයා එම්සීජී එකක් බලන්න ගියේ
බීලුවක්වත් තේරෙන්නේ නැහැ මේ නැහැ එම්සීසී කාරණේ අපිට දැන් නැවතත්
කරලියට
ඇවිල්ලා තියෙනවා ගියපාර ඔක ආවේ පෞසුගිය ජනාධිපති මැතිවරණ කාලේ අවිලා ඔකට සෑහෙන ආందోళනක් තිබුණා නැවතත් ඒ කාරියට එලා
ඒ කාලෙදි ඔකට ඔකේ මේ වුණේ මට මතකයි විමල් විරවන්සරවයි කට්ටිය උදේ ගම්මන් පිළගෙන අපි ආව ගම ඔක MCC ගිවිස් මීරා දමනවා කියලා අස්සම් කරන්නේ නැහැ කියලා ඒ වුණාට අද ඒ කියන විදිහ දේවල් කරන්න බෑ අද නිහඬයි ඉතින් ඔව ඔක්කොම ඡන්ද ව්‍යාපාරයක් කිට් වෙනකොට ඡන්ද ගන්න අඹරන ගුඬු ඕවා ඉතින් ඕවා ඕවලින් ටෙම්පරාදු වෙලා ඉන්නේ අපි මිනිස්සු දැන් ගොඩාරයක් ඕවා ඉතින් මොනවා කිව්වත් ඒගොල්ලෝ අපි හගෙන ඉන්නවා ඒගොල්ලෝ කියනවා හැබැයි ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ MCC එක ඇත්තටම ලංකාවට හිතකරද අහිතකරද කියන එක තමයි මේක මෙතන තියෙන ප්‍රශ්නේ.
නිරංජන් මට මොක ඔබ කියලා තර්ක කරන්න වෙනවා. මොකද අපි ඒ තරම් ගැන කියවලවත් ඕ ගැන අවබෝධයක් ඇතුවත් කතා කරන්නේ අපිට තිබෙන තොරතුරු සහ වාර්තා වලින් උපුටා ගත් දේ තමයි
කියන්නේ.
ඔව්. මාගාව තියෙනවා දෙවෙනි පත්‍රයේ ජුනි 29 වෙනිදා සහ ජූලයි 1 වෙනිදා ඔය පුවත්පත් වල ඒ පනත ගැන අවසාන වාර්තාව ගැන ලැබූ තොරතුරු කීපයක්. ඒ වයින් උනත් අපිට හරියට තීරණය කරන්න බෑ. අපිට ලංකාවට මේක උචිතද ලංකාවට උචිත නැද්ද කියන එක. ඒක එක දේශපාලනමය ප්‍රතිපත්ති මත ඉඳලා කරන්න ඕන දේවල් එක පැත්තකටද සමහරක් කියන්නේ ලංකාව හුඟක් බරයි කියලා මේ විරුද්ධ ඇමරිකානුවන්ගේ පැත්තට සමහරක් අය ඉන්නවා තාමත් ඇමරිකානුවන්ගේ පැත්තෙන් අරගෙන මුදල් මේ අතින් වාසි ලබා ගන්න දේවල්. ඉතින් ඕවා අපිට තරාදියක දාලා මැනලා කරලා කරන්න පුළුවන් කමක් නැහැ. අපි හදන්නේ ඔබ සෑම දිනට කියන්න අපිට ලැබෙන තොරතුරු අපි කියවලා තියෙන තොරතුරු ඒවායේ හරි වැරදි හොයා ගැනීම ඔබට බාරයි. නමුත් තොරතුරු කීම අපි කරන්නම් කියන එක. ඒ තොරතුරු අපි ලබා ගන්නේ පුවත්පත් ඒ වගේම විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපිට ලැබෙන තොරතුරු වලින්.
ඔව් මුලින්ම මේ MCC ආයතන කියන්නේ මොකක්ද කියලා, ඒ කියන්නේ මොකක්ද මේ MCC මේ එක කියන්නේ කියලා. ඒක මෙහෙම කිව්වොත් ඒක ඇමරිකානු එක්සත් ජනපදයේ මැදිහත් වීම මත දිලිඳුකම පිටුදැකීම සඳහා වන විදේශ ආධාර ලබා දෙන ස්වාධීන රාජ්‍ය ආයතනයක්.
ඔව්. දැන් ඕකට ලංකාවෙන් කියන්නේ අපිට තේරෙන්නේ නැති වචනේ සහස්‍රිත සංයුක්තතා ගිවිසුම.
ඔව් ඒක එක මහරබර වචන දාලා කියනවා. ඔව් තේන භාෂාවෙන් කියන්නේ නැද. ඉතින් ඒක කියනවා මේ යහපාලන ආර්ථික නිදහස සහ මානව අයිතීන් වෙනුවෙන් කැපවන රටවල් දිරිගැන්වීමක් ලෙස මෙම ආයතනය තමාර මුදල් ප්‍රදානය කිරීමට ඉදිරිපත් වන බවයි මොවුන් පවසන්නේ. එෙහිදී ප්‍රජාතන්ත්‍රවාදයේ නීතිය, සමාජ සමානාත්මතාවය, භාෂණයේ නිදහස, සාමය, සංහිඳියාව ආදී අන්තර්ගත මානවවාදී දර්ශකයක් 20කට ආසන්න ප්‍රමාණයක් ආරක්ෂා කිරීම පිළිබඳ ඒ රටවල් සිදු කරන දායකත්වය පිළිබඳ සමාලෝචනය කරමින් අයදුම් කර ඇති රටවල් අතුරින් රටවල් තෝරා ගැනීම සිදු කරනවා. ඒ අනුව තෝරා ගන්න රටවල් සඳහා ඉහත සඳහා මානවවාදී දර්ශකයක් තවදුරටත් ආරක්ෂා කිරීම සඳහා බලගැන්වීම ආදී කොන්දේසි වලට යටත්ව මෙම ප්‍රදානයන් කිරීම සිදු වෙනවා කියලා තමයි කියන්නේ.
ඕක ආර්ථික විද්‍යාඥයින්ටයි දේශපාලනයේ වශයෙන් තියෙන මේ කට්ටියටයි තමයි ඔක වඩාත්ම තේරෙන්නේ. මට හිතෙන්නේ මේක මේ මට තේරුමක් කියන්නේ ලංකාවට සුදුසුද නැද්ද කියන එක තේරුම් ගැනීමට අපිට සිද්ධ වෙනවා මීට පෙර මේක කොහෙද වෙලා තියෙන රටවල්. දැන් ඒ රටවල් වලට වෙලා තියෙන ප්‍රතිඵලය මොකද්ද? ඒ ආනිසංසේ නැත්තම් ඔය අලාභේ නැත්තම් ලාභය මොනවාද කියන එක අපි ඒ වලින් පාඩම් ඉගෙනගෙන ඊට පස්සේ ඒ පාඩම් අපේ රටට ගැලපෙනවද නැද්ද කියන එකයි මේ සමහර විට තම මට නම් මේ මගේ මං ආර්ථික විද්‍යාව දන්නේ නැහැ මේ ඒක කියලා මට නම් තේරුමක් හැටියට තියෙන්නේ නිරංජන්. අපිට විද්‍යතුන් කියපු කාරණා මාගාව තියෙනවා මේව දුන්නු රටවල් කීපයක වාර්තා ටිකක් මේ දැන්ඩ ලැබිලා ඒවයි අසාර්ථක වෙච්චවා එකම රටයි විතරයි සාර්ථක වෙලායි කියලා මේ වාර්තාවේ තියෙනනේ. මේ ෆිලිපීනේ අනිත් රටවල් ඔක්කොටම දීලා තියෙන රටවල් අතරින් ඒ තරම් ලෙසතු ඒකේ දවස් කීප අවුරුදු කීපයක් කරලා
ඕකේ 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 වැඩේ ඉල්ලලා තියෙන්නේ අපි ලංකාව තමයි ඉල්ලලා තියෙන්නේ ඕකේ ඉල්ලලා තියෙන්නේ ලංකාව ඇඳුම්පත් දාලා දාලා තියෙන්නේ මේ අදී නෙමෙයි 2005 2005 වසරේ මහින්ද රාජපක්ෂ මේ මහතාගේ රජය මේ සඳහා මුලින්ම ඉල්ලීම සිදු කළා තියෙන්නේ එතන බයනකත්වය තියෙන්නේ ඒක මේ ඇමරිකානු තානාපති කාර්යයෙන් තහවුරු කරපු එක මම මේ කිව්වේ 2005 කියලා ලංකාව ඇප්ලිකේෂන් දාලා තියෙන්නේ
කොමාරි ආණ්ඩු මාරුවේදී ඔය ඇහැට මෙහැට මාරු වෙනවා. නමුත් එකම දෙයි භයානක තැන මම ඒක ඒක සාකච්ඡාවේදී අහපු දෙයක් තමයි මහාචාර්යවරේ කිව්වේ අපිට තියෙනනේ තොරතුරු දැනගැනීමේ පනතක්. ඒ තොරතුරු දැනගැනීමේ පනතට අපි ඕන කෙනෙකුගේ තොරතුරක් වශයෙන් ඉල්ලුවොත් දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. අනිත් රජයේ දේතරතුරු අපි දැනගන්න පුළුවන්කමක් තියෙනවනะ. නමුත් මම ඊයේ දේ පෙරේ දැනගත්තේ ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකා රජය කරන කිසිම ගිවිසුමක තොරතුරු මහ ජනතාවට ලැබිය යුතු නැහැ කියලා ඒ මම දන්නේ නැහැ වැරදි නම් මම නිර්දෝෂ කරන්න නිදෙස් කරන්න නැහැ කියලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ තියෙනවලු ඕනම ඕනම දෙයක් සෝෆා එකයි සිංගප්පූරු ඒ ගිවිසුම ගැනත් වැඩිතුරු තොරතුරු මහ ජනතාවට දැනගැනීමට අයිතියක් නැත. එහෙමයි මේ මහාචාර්යවරු කියන්නේ. ඉතින් ඒක බහනක දෙයක් අපි හිතේ තොරතුරු දැනගැනීම පනතේ යටතේ අපිට මොකක්ද දැනගන්න පුළුවන් කියලා. ඒ ගැන ලොකු තර්ක විතර්ක තිබුණා මේ දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුවේදී.
ඔව් ඒක මේ මෙහෙම දෙකක් තියෙනවා දැන් මේක මේ MCC ප්‍රධානයන් යොදා ගන්න වැඩසටහන් තෝරාගත්තේ කවුද කියන ප්‍රශ්න තියෙනවා තන පුළුවන් එතෙන්දී මෙහෙම එකක් කියනවා මේක ඉතාමත් පරිස්සමෙන් අවබෝධ කරගත යුතු කරුණක් මේ ප්‍රධානය අනුමත උනේ ව්‍යාපෘති දෙකක් වෙනුවෙන් පළවෙනි එක ප්‍රවාහන පද්ධතිවල දෝෂ පදිකයන් සහ මගින් මුහුණ දෙන ගැටලු ආදීට විසඳුම් ලබා දීම දෙවෙනි එක ඉදම් ලියාපදිංචිය පිළිබඳව තියෙන බරපතල ව්‍යාකූලතා විසඳීම සඳහා නව තාක්ෂණික වැඩපිළිවෙළක් සැකවීම මේ ව්‍යාපෘතින් දෙකේම අවස්ථාවෙන් ප්‍රමුඛත්වයන් තෝරාගනු ලැබුවේ MCC එක නෙවෙයි මේක ලංකා මේ ව්‍යාපෘති දෙක සඳහා ආධාර අනුමත කරන්න තීරණය කළේ ලංකාවේ රජය වසර ගණනාවක් තිස්සේ කරපු පරීක්ෂණයක ප්‍රතිඵලයක් පාදක කරගෙන එතකොට එය මේ එක්සත් ජාතික පක්ෂයේවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේවත් පොදුජන පෙරමුණේවත් මේ තනිමතයක් නෙවෙයි ඒ ජාතික ප්‍රතිපත්තිය මත පිහිටා සිටිමින් ගත්ත තීරණය.
ඔව් ওই ගැන මේ ළඟදී එක පහුගිය රජයේ හිටිය අමිතුරේ ඉස්සලා රජෙත් හිටියා. එයා කියලා තිබුණා ලංකාවේ නඩු වලින් සෑහෙන ප්‍රමාණයක් තියෙන ඉඩම් නඩු. ඒ ඉඩම් නඩු සමහර කියා වරු 30-40 දී ඇදගෙන යනවලු. මේවාට ඇදගෙන යන්නේ මහ ජනතාවගේ සල්ලි වියදම් වෙන්නේ ওই එක දේවලට. හරි තොරතුරක් ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් නැති එක. ඉතින් මෙච්චර දවස්වල තිබේ හાર્ඩ් කොපි එකක් නේ තිබේ මම අතින් ලියපු දෙයක් ගැන විතරයි නේ තිබේ. දැන් මට මතකයි මේ බොහොම ලඟ මෑතකදී ඊයේ පෙරේද වගේ දවස්වල කු සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය මැතිතුමා නියෝජ මේ අන කරලා තිබ්බා එක කණ්ඩායමකට මේවා දැන් ඔක්කොම මේ කම්පියුටරයිස් කරන්න කියලා විද්‍යුත් මාධ්‍යට දාන්න කියලා. ඒකට හැම එකේම බලා ගන්න පුළුවන්. ඔව්
ඩිජිටල් කරනේ කරන්නේ.
දැන් එතකොට ඒ ආධාර
ඔව් එතකොට ඒකේ කොටසක් තමයි ඒකට තමයි ඒ ගත්ත තීරණයක් තමයි ඔය මේක ප්‍රතිපත්තියක් මත පිටල ගත තීරණය අනුව තමයි ඇමරිකාව තීරණය කළා තියෙන්නේ MCC එක තීරණය කළා තියෙන්නේ ඩොලර් මිලියන 490ක මුදලක් ලංකාවට ලබා දෙන්න. ඒකිනුත් ඩොලර් මිලියන 350ක් වැය වෙන්නේ ප්‍රවාහන පද්ධතිය වෙනුවෙන්. ඒ කියන්නේ ඩොලර් මිලියන 140යි මේ ඔය ඉඩම් ගනුදෙනු ඉඩම් මේ ඒක හරියට මේ ඒ කියන්නේ ඩිජිටලයිස් කරන්න ඔය කරන්න මේක කරන්න 350ක්ම යවය වෙන්නේ ප්‍රවාහන පද්ධතිය වෙන්නේ.
ඒ කියන්නේ අපේ රටේ තියෙන ප්‍රවාහන පද්ධතිය රටට දරන්න බැරි විදිහටයි දැනට යන්නේ. ඒක ඒකේ මේ මහජනවර්තාවට ඍෂිපිලිවලට
මේක නංවන්නේ. ඔව් ඒක කියනවා රුවන් මේ රථවාහන කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කිරීම. එතකොට මාර්ග පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළනැංවීම සඳහා රථවාහන ආලෝක සංඥා පද්ධතියක් ස්ථාපිත කිරීම. මේ දැනුත් අපිට තියෙන ඔය කලර් ලයිට්ස් කියන ඒවැත්තලම මේ මේ එතකොට පදිකයන් සහ මගින්ගේ ආරක්ෂක සහ පහසුව වෙනුවෙන් නව ප්‍රවේශ පද්ධති සැකසීම. කාන්තාවන් දරුවන් සහ වයෝවෘද්ධ වැඩිහිටියන් ඇතුළු අනතුරුවලට භාජනය වෙ හැකි කණ්ඩායම්වල ආරක්ෂා සඳහා පදික මාරු සහ බස් ප්‍රවේශ වැඩි දියුණු කිරීම වගේම ළංගම සහ පෞද්ගලික බස් රථ මෙහෙයුම්කරුවන්ට නවීන බස් රථ මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහාය ලබා දීමද ඇතුළු වැඩපිළිවෙළ රසක් ඒකේ තියෙනවා කියලා කියනවා ඒගොල්ලෝ.
ඔව් කියනවා කියලා කියනවා. ආ නමුත් මේ පහුගිය කාලයේ අවුරුදු දැන් 10ක් 12ක් විතර මෑතදී සමහරක් රටවලට ඔය MCC වගේ වෙනත් නම් වලින් දීලා තියෙන ඇමරිකාවෙන් ප්‍රධාන. ඒ ප්‍රධාන දීලා තියෙන ඒවා ගැන ඔස්ට්‍රේලියාවේ තියෙන අපේ සහෝදර ස්පර් සංවිධානය විසින් තොරතුරු වර්ගයක් දීලා තිනවා. ඒ තොරතුරු වලින් තිබෙන්නේ ඔස්ට්‍රේලියාවේ ස්පර් සංවිධානයේ මේ කමිටු ඉදිරිපත් කිරීමෙන් සඳහන් වෙයි ලෙසතෝහි විදේශිකයන්ගේ ඉඩම් කුණුකොල්ලේට ස්වදේශිකයන්ගේ ඉඩම් කුණුකොල්ලේට විදේශ සමාගම් වලට විකිණීමට පාර කපා දී ඇත. ඉලිනොයිස් සරසවි ආචාර්ය චාල්ස් පොගේමාන් විසින් පවසා තිබෙන බවයි කියලා තියෙන්නේ. ඒ වගේම ඒ ඇමරිකානු ඉන්දියානුවන්ට එක්තරා කොටසක ජලය භාවිතා කිරීමට ඉඩ දීලා නැහැ. පීරු රාජ්‍යයේ ඉඩම් තවත් සමාගමට මිලදී ගැනීමට ඉඩ දීලා තිබෙනවා. ඊට පස්සේ පීරු රාජ්‍යයේ තිබුණු ආණ්ඩුව වෙනස් වීමකින් මේ MCC යුස්මස් එහෙම් පිටිම නවත්තලා බාගෙට වැඩ කරලා ඒක නවත්තලා. ඒකට හේතු වශයෙන් ඇමරිකාව කියලා තියෙන්නේ පීරු රාජ්‍යයේ තිබුණු කුමන්ත්‍රණයකින් තමයි පීරු රාජ්‍යයේ ඊළඟ ආණ්ඩුව ඇවිල්ලා තියෙන්නේ. ඒ කුමන්ත්‍රණය කරන්න බැරිලු සාමාන්‍යයෙන් ඕනෑම රටක ස්වදේශිකයන් එකතු වෙලා පිල්මාරු කරන්න බැරිලු මේ කුමන්ත්‍රණයකින්. ඒකත් දැනුවත් කරන්න උනලු ඇමරිකාවට. එහෙම නැති වුණොත් ඒගොල්ලන්ගේ කන්ඩිෂන් එකක් ඒක පනතක් තියෙනවා. මේ දෙන දුෂ්කරතා ඔක්කොම නවත් ඒ ආධාර ඔක්කොම නවත් ගන්න පුළුවන් කියලා. ඊළඟට තියෙන සියරාලියෝන් හා මාලි දේශේ ගෝවින්ද මේ වගේ දුෂ්කරතාවයකට පත් වෙලා තියෙන උන්ගේ කෘෂි ඉඩම් ඔක්කොම වෙනම කම්පැනියක් අරගෙන තියෙන. මැඩගස්කරය මේ විශ්සර කරලා තිබුණේ ස්පර් නිව්සීන් ස්පර් ඕස්ට්‍රේලියන් සංවිධානය විගින් 2005 අස්සම් කරලද සංයුත පුරෝගාමී එම්සී ක්‍රියාවන්තෙහි කෘෂි පුහුණුව සඳහා ලබා දෙන ඇමරිකාන් ඩොලර් 110 ප්‍රදානය අත්හිටියලා තියෙනවා MCC ආයතනය විසින්. එක ආයතනයක පීරු රටේ නෑ මාලි දේශයේ නතර කරවම ඒක නැවත ලබා ගන්න ඔවුන්ට සිදුවලා තියෙනවා ඩොලර් මිලියන 24 කාපහු ගෙවන්න.
අපේ රටේ තියෙන ප්‍රශ්න දෙවෙනි එක දැන් ඉඩම් සම්බන්ධ තියෙන ව්‍යාපෘතියනේ. දැන් ඒකේ තියෙන ලංකාවේ දිස්ත්‍රික්ක 8ක ක්‍රියාත්මක කරන්නයි සැලසුම් කරලා තියෙන මෙම ව්‍යාපෘතිය ඉඩම් කැබලි පිළිමද මූලික සිතියම සකස් කිරීම. එතකොට ඩිජිටල් වැළඳ තක්සේරුකරණයේ පද්ධතියක් හඳුන්වා දීම. ඒ හරහා රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් වල තක්සේරු කටයුතු කාර්යක්ෂක කිරීම. රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පවතින ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල්කරණය හරහා යාවත්කාලීන කිරීම. ඇතුළු වැදගත් ක්‍රමවේද කීපයක් ව්‍යාපෘතියට ඇතුළත්. ඉඩම් වල හිමිකාරීත්වය තහවුරු කිරීමට යාමේදී ඇති වෙන බරපතල ගැටලුකාරී තත්ත්වයන් සමනය කර ගැනීම මේ අරහා බලාපොරොත්තු වැදගත්ම කටයුත්තක්.
දැන් ප්‍රශ්නයක් තිබෙන්නේ මේ යාවත් කාලීන කිරීම සඳහා ගන්නා වූ මේ ටෙක්නොලොජි එක අපි ගාව තියෙනවද නැත්නම් ඇමරිකාවෙන් අපි ලබා ගන්න ඕනද නැත්නම් ඒව කරන්නේ කවුද? අපේ IT එක්ස්පර්ට්ස්ලාට පුළුවන් ද ඒ වගේ දෙයකට යොමු වෙන්න ඇමරිකාවේ උපදෙස් මත?
මං හිතන්නේ මේ මේ මෙතන තියෙන වැදගත්ම දේ තමයි මේරුවන් මේ මොකද මේ අපේ ජනාධිපතිතුමා මේ IT සෙක්ටර් එකේ තමයි එයාගේ එයා ක්වොලිෆයිඩ් වෙලා තියෙන්නේ. මේ ඔහු මේ ඇමරිකාවේ ඒ උපාධිය හදාලා තියෙනවා. මං හිතන්නේ ඔහුට ඒකයි මං හිතන්නේ මේ හැමදේම මේ මේ ඒ කියන්නේ කම්පියුටරයිස් කරන්න ඕනකම තියෙන මේක ගොඩාක් ලොකු ඕවර්ඩියු මේ ප්‍රොජෙක්ට් මේකක් වැඩසටහනක් ලංකාවේ. ඒ කියන්නේ අපි ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න ඕන නම් අපි ඒ තත්ත්වෙ ඉන්න ඕන. නිකන් මේ පත්තර මේ මේ කොළොර ලීලිය වගේ ඒ කාලේ ඇත්තටම ඔව්
ඒ කාලේ මේ ප්‍රතිපත්ති වලත් මුලින් ඔක
ඔව් දැන් අපි දැන් මේ වගේ රටවල් ගත්තාම පාසුකම් තියෙන හැම රටම දැන් අපි ලිමිට් රිපෝට් එකක් කිව්වෙන් පස්සේ අපිට ගිහිල්ලා ගානක් දුන්නන් පස්සේ ඒක ටග් ගාලා කම්පියුටර් එකේ දෙනවා අපිට print out එකක් කරගෙන එන්න පුළුවන්. ලංකාවේම ක්‍රමයක් නැහැ නේ. ඒ දේවල් ඇති වෙන්න ඕන. මේක ඉතින් ඇත්තටම ලොง ඩේ මේ 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 වැඩක් මේ මේ කටයුත්ත මේක වෙනව නම් ඇත්තටම ඉතින් මේකේ ඇත්තටම මේක හොඳ නරක මොකද්ද කියලා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරනවා නම් මං හිතන්නේ මේකෙන් අපිට මං හිතන්නේ මේ මේ ඔය කියන තරම් අර යකකලු නැහැ කියලා කියන්නේ.
ඔව් දැන් ඒක ඉතින් අපි අපි ශ්‍රී ලංකාවේ පාලකයන් සහ නිලධාරීන් විසින් ඒක පරිහරණය කරන විදිහට තමයි MCC එකත් කරන්න වෙන්නේ කියලා මට නම් හිතෙන්නේ. නේපාලයේ තමයි අපිට ළඟම තියෙන ඊළඟ රට. ඒත් අත්දැකීම ඒ තරම් හොඳ අත්දැකීමක් නෙමෙයි. MCC සංයුක්තයන් අසංකේත කළද එය පාර්ලිමේන්තුවේ 50ක් ලෙස සම්මත කිරීමට නේපාලයේ මෙතෙක් අසමත් වී ඇත. ෆිලිපීනයේ තමයි මේ සංයුක්ත ගිවිසුමෙන් කුමක් හෝ ප්‍රතිලාභයක් ලබාගෙන තියෙන්නේ. ඔවුන් දෙවෙනි එකත් අසං කරන්න ලෑස්ති වෙලා තිබුණා 2016 දී. තාම ඒක ගිවිසුම උනේ නැහැ කියලායි තියෙන්නේ. නමුත් මේ රටේ ඒ රටේ තියෙන 2% මාර්කින් බලාපොරොත්තු වුණු මේ රටේ මොකක්ද ඒ කියන්නේ ඒක පුද්ගල ආදායමද මොකක්ද ඒක හරි මොකක් හරි ඒක වැඩි වෙන්නේ නැතුව 1% විතරයි වැඩි වෙලා තියෙන්නේ.
හ්ම්
හ්ම්. ෆිලිපීනේ කියලා මේ කියන්නේ තියෙන්නේ ඒපත් මේ පුවත්පත්ේ තියෙන්නේ. ඒ වගේ තිබෙනවා ඊළඟට තිබෙන අනිත් කාරණේ මට ඒකට කියන්න ඉඩ දෙන්නේ බුද්ධිමය දේපල කියන්නේ දැන් මේවා ඔක්කොම කරන්නේ මේ අපිට මේ ද්‍රව්‍යමය ලෙස තියෙන දේවල් නේ.
ඔව් මම හිතනවා
බුද්ධිමය දේපල තියෙනවානේ බුද්ධිමය දේපල වලටත් අපේ තියෙන ලංකාවේ තියෙන බුද්ධිමය දේපල වලටත් මුකතරන් නීති පද්ධතියක් තිබෙනවා කියලායි මේ පහ ඒ උණු රටවල වල මේ වර්තාවල තියෙනවා.
ඔව් ඔව්. දැන් මේකේ මේ මේ දැන් ලංකා පැත්තෙන් ගත්තම ඇත්තටම ඒ කියන්නේ ඔකට මම දැක්ක ඔය මේ මේ ඕකෙන් හොඳ නරක දෙපැත්තටම මේ වෙච්ච රටවල ඒ කියන්නේ ඕක ඒගොල්ලෝ ආධාරයක් දුන්නට පස්සේ ආධාරය ඒක ඒක අනුව ක්‍රියා කරන විදිය අනුව තමයි එක්ගන්ගේ පැවැත්ම සහ නොපැවැත්ම තියෙන්නේ. ඒක 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 රට ඒක රටේ මේ ඉන්න රට පාලනය කරන මේ 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 ඕනම කෙනෙකුට බාරයි ඒ අවස්ථාව වෙනකොට. ඒකේ හොඳ දේ රියා ගත්තොත් ඒක හොඳ දෙයක් කරගන්න පුළුවන් අපිට. ඒ වගේ තමයි දැන් මේකේ මේගොල්ලෝ මුලින් කිව්වනේ ලොකු හාහුවක් තිබ්බනේ මේ මේකට මේ ඇඩ්වාන්ස් එකක් දීලා තිබ්බයි කියලා ඉවරලා. මේ 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 මිලියන කීයක්ද මිලියන 10ක්ද කොහෙද මිලියන මිලියන 10ක් ගන්න ඇඩ්වාන්ස් එකක් දීලා තිබ්බයි කියලා. ඒකට මේ US embassy කියන්නේ ලංකාවේ තියෙන මේ US embassy මේ කලම්බුල තියෙන එකකින් ඒගොල්ලෝ කියලා තියෙනවා MCC ප්‍රධානයන් යටතේ ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 480ක ප්‍රදානය යටතේ කිසිදු මුදලක් ශ්‍රී ලංකාවේ රජය වෙත ලබා දීමක් හෝ වියදම් කිරීමක් සිදු කර නොමැත. සූදානම් වීමේ කටයුතු සඳහා වන අරමුදලේ අරමුදල් අවලංගු කර හෝ දින නියමයන් නොමැතිව කල්දමා ඇති අතර ලංකාවට MCC ප්‍රදානය ඉදිරියට ගෙන යා යුතු යන්න පිළිබඳ ඇමරිකානු රජය තීරණයකට ඒමට නියමිතය. ඒ
කියන්නේ මුදල් කිසිවක් ලැබිලා නැහැ කියන්නේ.
කිසිම තාම දෙයක් දීලා නැහැ. මේගොල්ලෝ අර කලින් කිව්වට මම දැක්ක ඔය සක්‍රියතා අධ්‍යයනයක් කළා ඒකේ තියෙන ඔය ගුණදොස් මේව කළා හතර දෙනකින් පත් වෙච්ච කමිටුවක ඔය ලලිත සිරි
ගුණරුවන්
ගුණරුවන් තියෙන්නේ එයා ප්‍රමුඛ තව තුන් දෙනෙක් හිටියා විද්වතුන් ඒගොල්ලෝ දීපු රිපෝට් එක මුලින්ම අගමැතිතුමාටත් ඊට පස්සේ ජනාධිපතිතුමාටත් දුන්නා ඒකේ ඒක ප්‍රසිද්ධ කරලා තියෙනවා දැන් ජනතාවට බලා ගන්න පුළුවන් ඒක ඒ මුළු රිපෝට් එකම තියෙනවා ඒක වෙබ් එකේ තියෙනවා බලන්න පුළුවන් ඔබට ඒ අනුව ඔහු මේ ඒක කිව්වා එහෙම හම්බෙච්ච මිලියන ගානක මිලියන 11ක මුදලක් ඒගොල්ලන් ගැන විස්තරයක් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඒක හම්බුනේ කොහමද? කෑෂ් වලින් හම්බුණාද? ඒක ડોකියුමන්ට් එකක් කිසිම දෙයක් නැහැ කියලා. නමුත් ඒක එහෙම දෙයක් නැහැ කියලා ඇමරිකන් එම්බසි එකෙන්ම මේ කියලා තියෙනවා. ඒගොල්ලන් කිසිම ප්‍රදානයක් දෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඩොලර් මිලියන 480න් සතයක්වත් දෙලා නැහැ කියලා
කියනවා. ඔය වාර්තාව ඇමරිකානු
එම්බසිගෙන් දීපු වාර්තාවක් මේක. ඒක තමයි කියලා තියෙන්නේ. මේක ඉංග්‍රීසි වලින් කියලා තියෙන්නේ no MCC grant monies were ever transferred to or spent to the government under the current 480 million grant. The funds for preparatory activities have been cancelled or indefinitely postponed pending the government's decision whether to proceed with the grant. US Embassy Colombo.
ඒක එක පැත්තකින් තවත් පැත්තක් තමයි මේ බුද්ධිමය දීපල පිළිබඳ තහනම.
ඔව්.
ඊළඟවගේම මේ අපිට රාජ්‍ය නෝන සංවිධාන වලට ඇති තමයි පනවා තිබෙන තහනම.
ඔව්. මම හිතන්නේ ඔක ගොඩක් දේවල් කතා කරන්න තියෙන කියන්නේ දඹුලු ප්‍රෝග්‍රෑම් එකකින් කතා කරන්න පුළුවන් අපිට. මම හිතන්නේ අවශ්‍ය කරුණු ටික අපි ඔබත් එක්ක සාකච්ඡා කරන්න නැති ඔබටත් ඇති ඔබේ මේ මේ ඔබේ ගුණ ඒ කියන්නේ ඔබේ අදහස් උදහසේ සම්බන්ධව මේ බලමු මේක මොකක් වේද කියලා වෙලලා මොකද තාම කවුරුත් හරි තීරණයකට ඇවිල්ලා නැති නිසා එහෙනම් අපි ගීතයකට
යමු
ගීතයකට ගියෙමු මේ ගීතය ගායනා කරන්නේ මේ ගීතය ගායනා කරන්නේ නිරංජල සරෝජින් සමග අබේවර්ධන
බාලසූරිය
ඔබට හෙටක් තිබේද දූ දරුවනි
රටට හෙටක් තිබේද දූ දරුවනි
ඔබට හෙටක් තිබේද දූ දරුවනි
රටට හෙටක් තිබේද දූ දරුවනි
පිනවන රට කැඩි කැඩි යාවිද හෙට දුටු දුටු ඇස පිනවන රට කැඩි කැඩි යාවිද හෙට ඔබට හෙටක් තිබේද දූ දරුවනි
රටට හෙටක් තිබේද දූ දරුවනි
ඔබට හෙටක් ved tu darwani
ratte hitak tibed tu darwani
පිනවන රට කෑලි කැඩි යාවිද හෙට
යස ඉසුරුන් සපිරිනු රට කෑලි කැඩි යාවිද හෙට
මගේ දැනුවන් එහෙම තත්ත්වයක් තමයි දැන් රටේ ඇති වෙලා තියෙන්නේ වැටත් නියරත් ගොයක් කානම් කාට පවසම් මේ අමාරුව මම මේ කතා කරන්න යන්නේ ඉතම බරපතල චෝදනාවක් නගන්න රටේ ආරක්ෂාවට ඉන්න පොලිසියේ නාකොටික් උදැන් දන්නවා ඉතින් මම පටන් ගන්නේ මොකද්ද කියලා අංශයේ ප්‍රධාන පොලිස් නිලධාරීන් 11 දෙනෙක් පහුගිය දවස් දෙක තුන ඇතුළත විශාල මහා පරිමාණයේ වංචාවක් කළා දැන් අත්අඩංගුවේ පසු වෙනවා මේ රටේ මත්ද්‍රව්‍ය සම්බන්ධව පාලනය කරන්න හිටි ක්‍රියාකාරී නිලධාරීන් මොම් මේ වැඩේ බිස්නස් එකක් හැදේ කරගෙන ගිහිල්ලා කෝටි ප්‍රකෝටිපතියන් බවට පත් වෙලා අද ඔන්න හිරේ විලංගුවේ තැපලින්න තාම හිරේ විලංගුවේ නැහැ මේගොල්ලන් රඳවාගෙන ප්‍රශ්න කරන්න කියලා කියලා තියෙනවා මේක ආරංචි වෙන්න මූලික හේතු උනේ ග්‍රෑම් 150ක් වගේ 50 කරිසි 150ක් වගේ ප්‍රමාණයක් ළඟ තබා ගත්ත මිනුවන්ගොඩ සැකකරුවෙක්ගෙන් තමයි මේ ටික ඔක්කොම ආපස්සට පත්තු වෙලා ඇවිල්ලා තියෙන්නේ ඔක තමයි කියන්නේ හැංගි හැංගි වෙස්මුණු බෙන්දාත් නටන්න වෙන එලි පිට කියලා කවදා හරි.
ඒ කියන්නේ ලංකාව මෙක්සිකෝ වගේ තැන් මොකද්ද මේ ඩ්‍රග්ස් වලට බොහොම ප්‍රසිද්ධ රට වෙන්නේ ඒ වගේ
වෙන්නේ ලංකාව තෝතන්න. ලංකාව තෝතන්නලු. ඒ කියන්නේ ලංකාව ඇවිල්ලා හාබ එකක්ලු ඇත්තරම. ඒ හැමතැනම ලෝකේ මේව කරන්න. අපි අහලා බලමු මේක.
මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා ලැබූ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් නිලධාරීන් 12 දෙනෙකු ලබන 8 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට අද අවසර ලබා දුන්නා. මත්කුරු ජාවාරමට සම්බන්ධ බවට සැකපිට පසුගියදා වැලිසරදී අත්අඩංගුවට ගැනුණු ඔවුන් 12 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය බාහිරයට ගනු ලැබුවේ අද පෙරවරුවේදී. නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙරට ඉතිහාසයේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මෙවැනි මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රථම අවස්ථාවද මෙයවන බවයි.
හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 226කට ආසන්න ප්‍රමාණයක් වැලිසර නුගේවත්ත ප්‍රදේශයේදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කළ මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවන අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවන් සිවදෙනෙකු අත්අඩංගුවට පත්වනවා. සහල් ගෝණි තුල සංගමා තිබියදී සොයාගත් මෙම මත්කුඩු තොගය සමග ඒවා ප්‍රවාහනයට භාවිත කළ වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබුණා. එම මත්කුඩු තොගය සොයා ගැනීමෙන් දින 36කට පසුව අත්අඩංගුවට පත්වන ටයිල් චමින්දගේ හෙළිදරව්වකින් මත්කුඩු වැටලීමේ නාටකයේ සැබෑ පිටපත අනාවරණය වෙනවා. ඒ මෙම ජාවාරම සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ බවට ඔහු පැවසීමත් සමගයි. ඒ අනුව එම කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නවා. මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් වැලිසරදී අත්අඩංගුවට ගැනුණු මත්කුඩු ඔවුන් විසින්ම බලපිටිය ප්‍රදේශයේ ලැගුම් හලක් තුලදී සහල් ගෝනිවලට අසුරා ඇති බවයි පසුව අනාවරණය වුණේ. එම හෙරොයින් කිලෝග්‍රෑම් 243ක තොගය මුහුදේ සිට බලපිටිය ලැගුම් හලට ගෙන ඒමත් පසුව වැලිසර දක්වා ප්‍රවාහනය කිරීමත් ඔවුන් විසින්ම සිදු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වුණා. ඊට අමතරව මත්කුඩු විකිණීමෙන් උපයාගත් රුපියල් 11,45,000ක මුදලක් අත්අඩංගුවේ පසුවන පොලිස් සැරයන්වරයෙකුට අයත් වත්තක සංගවා තිබියදී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් සිවදෙනාගේ වැඩ තහනම් කිරීමටත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සංජීව මැදවත්ත මහතාට ස්ථානමාරුවක් ලබා දීමටත් පියවර ගැනෙන්නේ මේ අතරතුරයි. මද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව යටතේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ තවත් 12 දෙනෙකු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම වලින් පසු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එෙහිදී මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත්තේ ඔවුන් ලබන 8 වෙනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි.
මේ 11ක් අතින් වරදක් සිද්ධ වුණා ඒක අපි පිළිගන්නවා. පොලිසියට 100ක් ගන්නකොට උප්පත්තියෙන් ඕ වගේවට නැඹුරු වෙච්ච 4-5 දෙනෙක් එන්න පුළුවන්. හැම ආයතනයකම එහෙමයි. 105-10ක් ඉන්න පුළුවන්.
මතින් තොර රටක් බිහි කිරීමේ වගකීම උරමත පැවරුණු පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන්ම මෙවැනි මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ වීම අපට සිහි කරන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව යන්න නොවේද?
ඒක තමයි මට කියන්න තියෙන්නේ. මම ඒ හඬපටි උපුටා ගත්තේ මේ හිරු නිවුස් වලින්. මම ඒක රිට් කරගත්තේ ඇත්තරම මම මේ ඒක යද්දී රුවන් මේ මම බලාගෙන හිටියේ මේ ලංකාවේ පොලිසිය විසින් මේ සීස් කරපු ඩ්‍රග්ස් 2019 විතරක් මේ කේසස් මේ හෙරොයින් කේසස් 7355ක් තියෙනවා. කිලෝ අල්ලලා තියෙනවා 533ක්. මිනිස් ඒකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් ගාන 7358 දෙනෙක්. එතකොට කැනිබස් අල්ලලා කේසස් තියලා තියෙනවා 7443ක්. කිලෝ 1309ක්. සම්බන්ධ වෙච්ච පුද්ගලයන් ගාන 7361යි. කොකේන් වලට කේසස් 16ක් තියලා තියෙනවා. කිලෝ එකක් අවුවෙලා තියෙනවා. මිනිස්සු පුද්ගලයන් 17 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. හෂීස් වලට කේසස් 27ක් තියෙනවා. කිලෝ 5ක් අම්බෙලා තියෙනවා. 25 දෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා ඒකට. එතකොට මෙතැන්ෆිටමින් කේසස් 103ක්, කිලෝග්‍රෑම් 0.176ක් හම්බෙලා තියෙනවා. ඒක මෙතැන්ෆිටමින් කියන්නේ හරිම කියන්නේ මම හිතන්නේ මේ රටවල ගොඩක් පාවිච්චි කරන මෙතැන්ෆිටමින්. මේ කිලෝග්‍රෑම් 0.176ක් හම්බෙලා තියෙනවා. පුද්ගලයන් 103 දිනක් අත්අඩංගුවටපත් වෙලා තියෙනවා.
ඔය පුද්ගලයන් සාමාන්‍ය පුරවැසියන්.
ඒක උඩ කැප්සියුල්ස් එමෙව තියාගෙන කේසස් 26ක් තියලා තියෙනවා. පුද්ගලයන් 26 දිනක් හම්බෙලා තියෙනවා. මේ 2019 ඒවා. එතකොට මේ මාස දෙකක් ඇතුළත, ඒ කියන්නේ ජනවාරි මාසයේ පෙබ්‍රවාරි මාසයේ ඇතුළත හම්බෙච්ච කිලෝ ගණන් තියෙනවා. මේක මයික් ඔක්කොම කියන්නේ කිව්ව වෙලා නැති වෙන ඇත්තරම. ඒ කියන්නේ කිලෝ 400 ගණන් වල ඉඳන් කිලෝ 85 හෙරොයින්, කිලෝ 409, කිලෝ 85, කිලෝ 10, කිලෝ 14, කිලෝ 18, කිලෝ 41, කිලෝ 104, ওই වගේ කියන්න ගියොත් මාස දෙකකට විතරක් මේ. මාස දෙකකට විතරක්. ඉතින් මං කල්පනා කරේ ඉතින් බලන්න ඉතින් කොහොම අපි කොහොමද මතද ටිකක් කියලා. දැන් මේ ඔකේ එක ප්‍රෝග්‍රෑම්ස් පටන් අරගෙන අන්තිමේදී අරක තමයි කියන්නේ ඉතින් වැටත් නියරා ගම් කාණන් කාට පවසම් මේ අමාරුව කියලා.
දැන් ඔය අහුණු ඩ්‍රග්ස් ඔක්කොම මේ කොම අරගල්ලු තමයි පාලනය කරන්නේ.
නාකොඩි තමයි ඒගොල්ලෝ පාලනය කරන්නේ. ඒගොල්ලෝ උසාවි වලට ඉදිරිපත් කරලා තියෙන්නේ. මං දැක්කා දැන් එන්නේ ඉස්සෙල්ලා තව නිවුස් එකක්. ඒගොල්ලෝ කරලා තියෙන්නේ ඒක ගෙනැල්ලා ඒකට ලුණුයි අස මේ මේ මොනවද මේ ලුණු වගේ තව තියෙන්නේ අර මේ රසකාරකයක් අජිනමොටෝ.
අජිනමොටෝ
ලුණුයි අජිනමොටෝ ඒකට දාලා කලං කරලා ඒ බරට බර රීප්ලේස් කරනවලු. බරට බර රීප්ලේස් කරලා පස්සේ ඒක මේක ඉදිරිපත් කළා උසාවියට. උසාවිය හැම එකම දිගාර දිගාර බලන්නේ නැහනේ. ඊට පස්සේ අරක තමයි බිස්නස් එක කරලා තියෙන්නේ. අර මේ ඔරිජිනල් හොරින් එක තියාගෙන එහෙම තමයි කරලා තියෙන්නේ. ඉතින් වැඩක් තියෙනවද මුළු දැන් ওই 12 දෙනාගේම ජීවිතේම ඉවරයිනේ. ඒ ජීවිතය විතරක් නෙවෙයි ඒ පවුල් වල කොහොමද සමාජයට මුණ දෙන්නේ. ඕක තේරුම් අරගන්න නැතුව මොන තරම් තරුණ ජීවිත සම්භාරයක් මේ වෙනකොට නැති වෙලා තියෙනද කුඩු හිඳ මොන තරම් පෞල් විනාශ වෙලා තියෙන රටේ. ඉතින් මේක ඇත්තටම මම හිතන්නේ ජනාධිපතිතුමා නිවැරදි දැක්මක් මත හරි දෙයක් කරොත් මම හිතන්නේ අපේ රට ගොඩ දාගන්න පුරාම වේ මේ අවුච්ච ව්‍යසනයෙන්. ඇත්තටම මේ ඒ කියන්නේ තරාතිරම නොබල කොනක ඉඳන් මම නම් කියන්නේ දඬුවම් දිය යුතුයි මේ සම්බන්ධයෙන්. රුවන් අපේ කාලයත් හිමින් හිමින් ගෙවිගෙන යනවා. අපි තවත් ගීතයකට යනවා. මේ ගීතය මම හිතන්නේ මේකට කාලෝචිත ගීතයක් අපි අහලා බලමු.
කාලෙන් කාලෙට එන වසංගතේ නෑ අදුපාඩු ආසාවට ගත්තම හිතවතුනේ ගාතක පාඩු ආලෙන් මම දෙන අවවාදෙට ඔබදෙල්ලා මුරන්තු මේ කුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේ කුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු කාලෙන් කාලෙට දින වසංගතේ නෑ අදුපාඩු ආසාවට ගත්තම හිතවතුනේ ගාතක පාඩු ආලෙන් මම දෙන අවවාදෙට ඔබදෙල්ලා මුරන්තු මේකුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේකුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු ලේබිස වෙනවා ස්නායු මැරෙනවා මලක් වගේ පිපුන මූණ මෙල්ලවිල යනවා ඇස් අත වෙනවා වෙන හලුදිය වෙනවා අල්ලිය වගේ හිටපු එකා ඉදි කටු වෙනවා ඔබ තනි වෙනවා පිළිපිය නැති වෙනවා අම්මා අප්පා නෑ පරපුර අමතක වෙනවා ඉතරලු වෙනවා මිනිස් මම නැති වෙනවා උඩු දරමට වටින දෙයක් තව නැති වෙනවා කාලෙන් කාලට එන වසංගතේ නෑ අදුපාඩු ආසාවට ගත්තම හිතවතුනේ කාටද පාඩු මම දෙන අවවාදෙට ඔබ මෙල්ලා මුරන්තු මේ කුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේ කුඩු අත්හැරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේ අහගන්න සිල්ලේ හිතන්න රටට ගහත වෙන්න හාදිය සිහියට ගන්න ඔබ නැති දාට මම ගී ගයන්න කාට හදින් කිව්වේ ඒකයි කුඩු වලින් පිටෙන්න බල බල ඉන්න වෙලාව නෑ දැනගන්න කුඩු පුරුද්ද හිය සරේ අත් අරගන්න
නම් අපට වෙන්නේ නැවි නැවි හින්ද රගේ දෙන්නේ කුඩු පට්ටම් පුන දාද කාලෙන් කාලෙට නවත්තන් දෙන්නේ නැ අඩු පාඩු ආසාවට ගත්තම හිතවතු මේ කාටද පාඩු ආලෙන් මම දෙන අවවාදෙට ඔබ මෙලා මුරන්න මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු කාලෙන් කාලෙට එනවසන් දෙන්නේ නැ අඩු පාඩු ආසාවට ගත්තම හිතවතු මේ කාටද පාඩු ආලෙන් මම දෙන අවවාදෙට ඔබ මෙලා මුරන්න මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු මේ කුඩු අත් ඇරියේ නැත්නම් මගේ රට කුඩේ කුඩු
නිහල් නෙල්සන් රටට ඔබින විදියට ඒ දිනවලට ඔබින හැටියට බොහෝම
මන් ගොඩක් පරණ ගීතයක් මේක රුවන්
ගීතයක් වෙන්න ඕනේ
අපි ඉස්කෝලේ යන කාලේ මම අහපු සින්දුවක් ඔය
මේ රටට ඔබින පිළිවෙලට අර ඒ දවසල් ප්‍රදීප් සිල්වාගේ රටේ තියෙන අභියෝගතා සහ ව්‍යාසනයන් ගැන නිතරම කතා
කරගෙන
තියෙන නිහල් නෙල්සන් ඉතාම කනගාටුදායක ආරංචියක් කිව්වා ලාල්කාන්ත මේ පිටපු මන්ත්‍රීතුමා රතුවිර වැඩසටහනේදී වැය වැඩසටහනට ආපු ගමන්ම කිව්වේ මට මේ දැන් හම්බුණා නිහල් නෙල්සන්ගේ ආදරණීය භාර්යාව මරණයට පත් වෙනවා
කියලා
අභාප්‍රාප්තුණායි කියලා
ඔව් අපි එතුමියටත් එහෙමනම් නිවන් සුවහරේ තුමන් ഇതുමියගේ පතන ඒ කියන්නේ ආගමකින් ඒ ස්වර්ගස්ත්‍රේම නම් එහෙමනම් හරි නිවන් සුවහරේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අසන්නනේ වේලාවත් ගිවිගෙන යනවා මේ මම තව මේ දෙයක් ගැන කතා කරන්න මම හිතිය ඇත්තට මේ ගැන මේ
කාලය මදි
මේ 2011 මේ ක්‍රිකට් එක ෆික්ස් කරපු එක ගැන මේ දවස්වල ඉතාමත් කියම් වගේ
අවසාන තරගයට ආවේ ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි
ආවේ ඒක ෆික්ස් කරා කියලා ඒ තරගය අපි පරාජය වෙන්න හේතුව ඒක අපි ඒක වික්ක කියලා අවුරුදු 9කට පස්සේ ඒ තරගයේ යන අවස්ථාවේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා දැන් දෝෂාරෝපණය කරනවා. ඇයි අවුරුදු 9ක් හිටියේ? ඇයි මේ මොකද්ද මැතිවරණයක් අස්සේ මේ වගේ දේවල් මේ කරන්නේ? මේක කවුද මෙයා මේ අර මොකද්ද රූකඩයක්ද මේ? කවුරු හරි පිටිපස්සෙන් ඉඳන් මෙයාව හසුරවනවද මේ එකෙක්ව මේ විදිහට දාපන් කියලා එහෙම?
මට හිතෙන හැටියට නිරංජන සාමාන්‍යයෙන් ඔය වගේ බොහොම මිනිස්සුන්ගේ හිත කලබන මේ අනිත්‍යව වසාගෙන යන්න කරන මේ තියෙන කරුණක් හැටියට ඔය වගේ ලොකු දෙයක් දානවා. අනිත්‍ය ඒතුළු මිනිස්සු අනිත්‍යව කතා කරන්නේ
නැහැ.
මේක තමයි කතා කරන්නේ. එන්නේ මේ වගේ දෙයකට දැම්මද කියලා සමහරට මටත් නම් හිතෙනවා.
කියන්න බෑ මොකද වෙන්නේ කියලා. දැන් ඊයේ පෙරද මම දැක්කා ඊයේ මේ සංගක්කාරත් ඇවිල්ලා තිබ්බ පැය ගාණක් මේව දීලා තිබ්බා. ස්ටේට්මන්ට් එකක් දීලා තිබ්බා. මහේල ඇවිල්ලා තිබ්බා.
අරවින්ද සිල්ලා ඇවිල්ලා තිබ්බා.
ඔක්කොම මේ පැය 4 5 6 ඩිස්කෂන්ස් යන්නේ ඔක්කොම මේ ගැන කියන්නේ ඔයගලගේ විස්තර ගන්න. බලමු මොකද වෙන්නේ කියලා. මන්නම් කියන්නේ වරදක් කරලා නම් බය වෙන දෙයක් නැහැ. ඊළාට එහෙම දෙයක් කළා තියෙනවා නම් අපි ඒක විසඳ ගන්න ඕනේ. ඒක මේ ඒකත් බලාපොරොත්තුෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබේවා කියන මේකෙන්.
කොහොම වුණත් අපේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමට නරක නාමයක් නොවි මේක හොඳ විදියට ඉවර වෙනවා නම් වඩා හොඳයි කියලා හිතෙන්නේ. වැඩි දුර ගෙන යන්නේ නැතුව.
ඔව්. එමනම් අදට අපි ඔබෙන් සමුගෙන යනවා. නැවතත් සිසර් ලංකා වැඩසටහනින් ලබන සිකුරාදා රාත්‍රී 7:28 වෙනතුරු
ඔබ සැමට සුබ රාත්‍රියක්.
පරිස්සමෙන් හොඳට පරිස්සම් වෙලා ඉන්න. ඉතාමත් සීත කාල මේ කාලගුණයක් තියෙන මේ දවස් දෙකේ 2000
ඒ වගේම කොරෝනා වලිනුත්
දෙවෙනි
රැල්ලට ඉඩ තියන්නේ නැතුව
ඔබ සැමට සුබ රාත්‍රියක්. එහෙනම් අපි ගිලෙන්නවා.